ගරු අක්‍රම ඉල්ලියස් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අයවැය විවාදයේ කාරක සභා විවාද අවස්ථාවේ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේත්, ඒ වගේම නාගරික සංවර්ධන ඉදිකිරීම හා නිවාස අමාත්‍යාංශය යටතේත් සිදුන විවාද අවස්ථාවට සහභාගී වීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතනවා මේ නාගරික සංවර්ධනයේ පැත්තෙන් මගේ රචනය ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මංගල අයවැයේම විශාල මුදලක් මුදල් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට අපි වෙන් කරලා තියෙනවා. ඒක අගයක් ලෙස ගත්තොත් බිලියන 98ක වගේ මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු සඳහා අපි වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය රටක ආර්ථිකය ඇත්තටම රඳා පවතින්නේ රටේ සංවර්ධන ව්‍යාපෘති මත බොහෝ දුරට. හොඳු නාරටිය වගේ දෙයක් තමයි ආර්ථිකයේ රටක සංවර්ධනය. ඒ සඳහා විශාල මුදලක් අපි මේ අවුරුද්දෙන් අවුරුදු කිහිපයකට පස්සේ වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සලකන්නේ ලෝක ආර්ථිකයේ පටන් ගත්ත දවසේ ඉඳලා අවසාන දක්වා නොනැසී පවතින ව්‍යාපාරයක් ලෙස. මොකද කිව්වොත් නිවාස එහෙම නැත්නම් ඉඳුම් හිටුම් කියන්නේ සාමාන්‍ය මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක්. ඒ වගේ ව්‍යාපාරයක් කවදාවත් නොනැසෙන්නේ නැහැ. හැමදාම ඒක ඒ ව්‍යාපාරේ පවතිනවා. නමුත් ලංකාව ගත්තොත් ඒක වෙනස්ම තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද කිව්වොත් මේ වගේ ව්‍යාපාර ලෝක කවද්ද පටන් ගත්තේ එදා ඉඳන් ලස්සනට යනවා. මොකද සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නේ විවිධ මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා හින්දා විවිධ කාලයන්ට විවිධ කාලානුරූපීව ඒක විකාශනය වෙනවා. ඒකත් එක්කම එකතු වෙලා ඉදිකිරීම් ක්ෂේත්‍රයත් විකාශනය වෙනවා. නමුත් අපේ රට ගත්තොත් මීට වඩා ගොඩාක් වෙනස් තත්ත්වයකට තමයි පසුගිය වසර කිහිපය තුළ ඇත්තටම සිද්ධ වුණේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම ඇනහිටින තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ ක්ෂේත්‍රවල නියලුණු ඒ විෂය පිළිබඳ විශේෂඥයන්, ඒ විෂයන්වල රැකියාවල නියුතු පොඩිම සේවකයා ඉඳන් ගොඩාක් අය රැකියා විරහිත භාවයට පත් වෙනවා සිද්ධ වුණා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒ ක්ෂේත්‍රවල නියලුණු ඒ අපේ රට දාල යන තත්ත්වයටම ඇත්තටම පත් වුණා. මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම අහස උසට හැදිච්ච බිල්ඩින් ගොඩාක් තිබුණත් ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයටත් අපේ රට පත් වුණා. බිලියන ගාණක් මුදල් වටිනාකම් තියෙන විශාල ඉඩම් ප්‍රමාණ අපහරණයට ලක් වෙලා තියෙනවා. තවත් පැත්තකින් රටේ ජනතාවගේ විශාල මුදල් ප්‍රමාණයක් මේ ගොඩාක් බිල්ඩින්ග්ස් වල මුලක් ආයෝජන වුලක් සංවර්ධන ව්‍යාපෘති වල ආයෝජන වෙලා තියෙනවා. ඒත් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයටම ඒ පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් කොළඹ නගර මැදේ හાર્ට් ඔෆ් කොළඹ තියෙන ක්‍රිෂ් ගොඩනැගිල්ල අක්කර 3.7ක ඩොලර් බිලියන පහක වටිනාකමක් ලෑන්ඩ් වැලියුවක විතරක් තියෙන ඒ වගේ ඉඩමක් දැන් අපිට හරියට ප්‍රයෝජනයක් ගන්න බැරි බිල්ඩින් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් තට්ටු 60ක විතර හොල්මන් බංගලාවක් තත්ත්වයට මේක පත් වෙලා තියෙනවා. අපේ වෙළඳ නගරයේ හදවත වෙලා තියෙන කොළඹ මේ වගේ ස්ථානයක් 2015දී අපි මම හිතන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගත්තේ තාමත් අපිට නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ බිල්ඩින් එකෙන් අපිට දැන් ආයෝජනයකට වඩා වැඩි අවාසි ගොඩක් ඇවිල්ලා තියෙනවා. දැනට තියෙන තත්ත්වයන්ව ඒක නිම කිරීමට බැරි වීම හින්දා ඇත්තටම කිව්වොත් පසුගිය අවුරුද්දේ කොටුව පොලිසියට සිද්ධ වුණා අධිකරණයෙන් නියෝගයක් ගන්න. මොකද කිව්වොත් මේ ඒ අදාළ ගොඩනැගිල්ලේ తాවකාලික ඉදිකිරීම් වල තිබ්බ අඩුපාඩු හින්දා ඒවා අනිත් පැත්තේ තියෙන ගොඩක් වෙලාවට මේ ජනාකීර්ණ ප්‍රදේශවලට එහෙම නැත්නම් මිනිසුන්ගේ මේ ජනාකීර්ණ ප්‍රදේශවලට නාගරික ප්‍රදේශවලට ඒ తాවකාලික ඉදිකිරීම් කඩා වැටෙන තත්ත්වයට පත් වුණා. අන්තිම කොටුව පොලිසිය කොළඹ මහ අධිකරණයෙන් නියෝගයක් අරගත්ත తాවකාලික ඉදිකිරීම් වහාම ඉවත් කරන්න කියලා. ඒ වගේම පසුගිය මාස වෙනකොට ෆයර් බ්‍රේක්ඩවුන් එකකුත් සිද්ධ වුණා. කියන්නේ අපිට මේවා මොකක් හරි ආයෝජනයක් කියලා හිතලා ගෙනාපු ගොඩාක් ප්‍රොජෙක්ට්ස් අපිට ඇත්තටම ආයෝජනයකට වඩා හිසරදයක් බවට පත් වෙන ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේවට ලොකුම හේතුව මේ ආජකයන් කියලා හිතලා අපිට ගෙනා ගොඩක් හේතුව මේ කොමිස් මුදල් වලට එහෙමත් නැත්නම් වෙනත් දේශපාලනයන්ගේ උවමනාකම් වලට මේ ව්‍යාපෘති බාර දීම. අපි හිතනවා මේ වගේ ව්‍යාපෘති වලින් ගොඩාක් රටට අවාසි වලට වඩා අවාසි තමයි ගොඩක් ආවේ. අපේ වටිනා ඉඩම් කොළඹ නගරයේ වගේ තියෙන ගොඩක් වටිනා ඉඩම් අපිට අහිමි වෙලා තියෙනවා. සමාජලාට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් අය අයිඩල් වෙනවා. ඒ වගේම විවිධ ඒ වගේ ව්‍යාපෘති වලට විශාල වශයෙන් අපේ රටේ දේශීය ජනතාවත් ආයෝජනය කරලා තිනවා. ඒ ආයෝජන එනකොට සම්පූර්ණ මුදලම ඒ අදාළ ව්‍යාපාරිකය අරගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ලංකාවේ තියෙන දේශීය ආයෝජකයන්ගෙන් ඒ වගේ අපාර්ට්මන්ට්ස් වලට ඒ වගේ අදාළ ස්ථාන වලට ඒගොල්ලෝ ආයෝජන ගන්නවා. ඒ මුදල් බොහෝ ප්‍රමාණයක් දැනට නාස්තිලා තියෙනවා. ඒ වගේම මහා පරිමාණ ආයෝජකයන් තවදුරටත් ලංකාව තුළට එන්නත් බය වෙනවා. මේ වගේ ප්‍රොජෙක්ට්ස් එකපාර නවතිනකොට අවුරුදු ගාණක් කරන්න නැතුව ඉන්නකොට මේ වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. උදාහරණ විදිහට ගත්තොත් මේ ක්‍රිෂ් ව්‍යාපෘතිය, ෆයර් ව්‍යාපෘතිය, ඩෙස්ටිනේටාව ව්‍යාපෘතිය, මේ වගේ ගොඩාක් ව්‍යාපෘති ලංකාව ඇතුළේ දැනට නැවතිලා තියෙනවා. තට්ටු 20කට වඩා වැඩි අහසට උසට ඉදි කරපු විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් කොළඹ නගරයේ විතරක් තියෙනවා. දැනට අතහැරලා දාපු විශාල මුදල් ප්‍රමාණයක්, විශේෂයෙන්ම කිව්වොත් දේශීය ව්‍යාපාරිකයන්ගේ දේශීය අයගේ මුදල් විශාල ප්‍රමාණයක්, විශාල අයගේ ප්‍රමාණයක් මේ වගේ ආයෝජන වෙලා තියෙනවා කිසිම රිටර්න් එකක් නැතුව. ඉතින් මම හිතනවා, අපිත් හිතනවා, නිසි අධ්‍යයනයකින්තරව වෙනත් වෙනත් ආසාවන් හින්දා මේ වගේ ප්‍රොජෙක්ට් වලට දේශපාලන මැදිහත්වීම් තිබ්බ හින්දා තමයි මේ වගේ ප්‍රොජෙක්ට්ස් අපිට හිසරදයක් වෙලා තියෙන. හරි ෆීසබිලිටි ස්ටඩි එකකින් තොරව ආරම්භ කරපු ව්‍යාපෘති හින්දා තමයි මේ වගේ දේවල් අපිට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් තවත් දෙයක් අපිට වාර්තා වෙනවා. පසුගිය වසරේ පෙරදී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපසේචන
ගරුමන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
සාකච්ඡාව තිබිලා තිබෙනවා. ඒකේ රජයේ ව්‍යාපෘති 34ක් සඳහා යෙදවූ මුදල් බිලියන 6.5ක් දැනට අපිට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් අපිට ඉස්සරහට මේ උත්තර වලට හොයන්න වෙලා තියෙනවා. ඒ වගේ බිල්ඩින් වලින් අපි මොනවද කරන්න කියලා. ඒ වගේ මම හිතනවා මීට වැඩිය ගොඩාක් දේවල් අපිට නාගරික සංවර්ධන අධිකාරිය, ඒ වගේම ඉඩම් ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව හරහා කරගන්න පුළුවන් කියලා. මොකද කිව්වොත් තවත් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඇත්තටම ආයෝජනය කරන්න ඕන ව්‍යාපෘති. ඇත්තටම කිව්වොත් විශේෂයෙන්ම ජාතික ආපදා තත්ත්වයන් වලට අදාළව ගොඩක් උත්තර හොයන්න අපි ගොඩාක් කල් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම දික්කල ප්‍රදේශයේ බෙරුවල වැවුරු කන්නල ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය අවුරුදු ගාණක් තිස්සේ ඒකත් වෙනස් විදිහකටම කතා කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ කලින් තිබ්බ ආණ්ඩුවක අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හින්දා මුහුදට මීටර් 500ක්වත් නැති, මීටර් 50ක් 100ක්වත් නැති ස්ථානයක ලොකු ගංවතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ඒක විසඳන්න බැරුව ඉන්නවා. ඉතාමත්ම සංවේදී කලපු ප්‍රදේශයකට වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක ගෙනාවු පස් ගොඩ කිරීම නිසා ඒ සම්පූර්ණ අක්කර 30ක වගේ ප්‍රදේශයක් ගොඩ කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්ව මත මුහුදට මීටර් 50ක් තියෙන තැනක දැන් ගංවතුර තත්ත්වයක් 2017 ඉඳන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් වලට විසඳන්න අපිට ඒකට අදාළ සක්‍රීයතා වාර්තාව විතරක් ගන්න SLRDC එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 6ක මුදලක් වෙන් කරන්න වෙලා තියෙනවා. ඒ වார்த்தාව ගන්න විතරක්, ප්‍රොජෙක්ට් එක කරන්න නෙමෙයි, ඒ වார்த்தාව ගන්න විතරක්. ඒ වගේම තමයි මම බලාගෙන හිටියා කලින් මන්ත්‍රීතුමෙක් කතා කරා අකුරණ ප්‍රදේශයේ මේ ගංවතුර ප්‍රශ්නය පිළිබඳව. ඒ පිළිබඳවත් සක්‍රීයතා අධ්‍යයන වார்த்தාව ලබා දීමට මිලියන 22ක මුදලක් මේ ආණ්ඩුවෙන් මේ වෙන් කරලා තියෙනවා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන්. අපි බලාපොරොත්තු වෙන අය තවත් දේශපාලන කාරණයක් නොකර ඉතාමත්ම ඉක්මනින් පුළුවන් විදියට විද්‍යාත්මකව හරි ක්‍රමවේදයකින් අදාළ විසඳුම් ලබා දීමට. මේ වගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා අපිට විශාල වශයෙන්
දරු මන්ත්‍රීතුමා කාලය
කරගන්න පුළුවන් විදියට. ඉතින් මම කියන්න කැමතියි ඇත්තටම අන්තිම කරන්න ස්තුතියි. මට මතක් වෙන ඇත්තටම මේ වගේ අවස්ථාවක මේ අපේ වෙඩි නොවදින ළමයි කියන චිත්‍රපටයේ රුවන් බඳු ජීව ලිව සින්දුවක කොටසක් හතර පැත්තෙම මහ මුහුද තිබුණාට රටවල් මලකඩ කනවද, ලේනෝ ලේනෝ මේ රට අරගෙන අලුත් රටක් මට දෙනවද. අපිට ඇත්තටම ලැබිලා තියෙන්නේ මලකඩ කරාපු රටක්. හැබැයි මේ මලකඩ කාලා තියෙන්නේ හැම පැත්තෙම මුහුද තියලා මුදු හුලං ඇදිලා නෙමෙයි, රට ඇතුලේ කරන්න ඕන දේවල් කරන්න ඕන විදිහට නොවීම නිසා. ජාතික ජනබලයේ අපි ඇවිත් ඉන්නේ ඒ රටේ මලකඩ ඇරලා අලුත් ලස්සන රටක් ගොඩනගන්න. ස්තුතියි.